කතානායකරය විසින් කරනු ලබන නිවේදන දිට්ටවාසලි උනාටුව මුහුණ දීම සඳහා පූර්ව සූදානමක් නොමැතිවීම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යයනයක් සිදුකර වාර්තා කිරීමටත් ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාර්යක සභාවේ සේවය කිරීම පිණිස ගරු වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සභාපතිත්වයෙන් යුතුව මතු සඳහන් මන්ත්‍රීවරයන් මවිසින් පත් කරන ලද බව පාර්ලිමේන්තුවට දන්වනු කැමැත්තෙමි. ගරු වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා, ගරු ඇන්ටන් ජයකොඩි මහතා, ගරු මේජර් ජෙනරාල් විශ්‍රාමික අරුණ ජයසේකර මහතා, ගරු නීතිඥ අනුරාධ ජයරත්න මහතා, ගරු හෙක්ට අප්පාමි මහතා, ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, ගරු එම් කේ එම් අස්ලම් මහතා, ගරු නීතිඥ අනුෂ්කා තිලකරත් මහත්මිය, ගරු කන්දසාමි ප්‍රභු මහතා, ගරු රුවන් මාපලගම මහතා, ගරු වෛද්‍ය පద్මනාදන් සත්තිලිංගම් මහතා. ලිපිලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිය. ගරු
අමාත්‍යතුමනි, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119-4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි. 2025 අංක 23 දරන විසර්ජන පනතේ 6-1 වගන්තිය ප්‍රකාරව 2026-1-6 සිට 2026-1-29 දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය සීස අංක 240 යටතේ සංවර්ධන කටයුතු වැඩසටහනෙන් වෙන්කර ඇති ප්‍රතිපාදන මගින් සිදුකරන ලද පරිපූරක වෙන්කිරීම් පිළිබඳ සටහන මම ඉදිරිපත් කරමි.
මාජර පෙස්සම් පිළිගැන්වීම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා.
ගරු කතානායකතුමනි, අනුරාධපුර ජයසිරිපුර අංක 189 දරන ස්ථානයේ පදිංචි DA ජගත් පුෂ්පකවර මහතාගෙන් ලැබුණු පෙස්සම් පිළිගන්නවා.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී DV චානක මහතා පෙස්සම් 2. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී K සුජිත් සංජී පෙරේරා මහතා.
ගරු කතානායකතුමනි, වරකපොළ දොරවක ගණේගම අංක B55 ධර්ම ස්ථානයේ පදිංචි RM නිරෝෂා කුමුදුනි රත්නායක මහත්මියගෙන් ලැබුණු පෙස්සම් පිළිගන්නවා.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කින්ස් නෙල්සන් මහතා.
ගරු කතානායකතුමනි, පොළොන්නරුව කදුරුවැල 4L අංක 79-4 දරන ස්ථානයේ පදිංචි AMCS අලහකෝන් මහත්මියගෙන් ලැබුණු පෙස්සම පිළිගන්නවා.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ජෙනරාල් විශ්‍රාමික GD සූර්ය බණ්ඩාර මහතා.
ගරු කතානායකතුමනි, අලව්ව හුම්බුලුව ඉදිකොල්ලවත්ත යන ලිපිනේ පදිංචි KP පద్මා චන්ද්‍රලතා මහත්මියගෙන් ලැබුණු පෙස්සමක් පිළිගන්නවා.
පෙස්සම් මහජන පෙස්සම් පිළිබඳ කාර්ක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නාංක 1 ගරු සිවඥානම් සීතරන් මහතා අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමියගේ ඇසීමට. ප්‍රශ්නාංක 2 ගරු K කාදම් මස්තාන් මහතා රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගේ ඇසීමට. ගරු අමාත්‍යතුමා,
ගරු කතානායකතුමනි, ගරු කේ කාදර් මස්තාන් මන්ත්‍රීතුමා විසින් ඉදිරිපත් කරන ලද ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙනවා. ප්‍රශ්නය රෝමන් 1 පිළිතුර නැත, රෝමන් 2 අදාළ නැත, රෝමන් 3 92යි, රෝමන් 4 වැසිකිලි පහසුකම් නොමැති කාර්යාල සංඛ්‍යාව 46යි, ජල පහසුකම් නොමැති කාර්යාල සංඛ්‍යාව 60යි, විදුලි පහසුකම් නොමැති කාර්යාල සංඛ්‍යාව 22යි, රෝමන් 5 විදුලිය විසන්ධිකර ඇති කාර්යාල සංඛ්‍යාව 17යි. ප්‍රශ්නය ආ රෝමන් 1 පිළිතුර ඔව්, රෝමන් 2 2026 වසරේ අයවැය ප්‍රතිපාදන මගින් මුලිත උද්දිෂ්ටිකේ පවතින නිලසෙවන කාර්යාල අලුත් වැඩියා කිරීම සඳහා රුපියල් මිලියන 7ක ප්‍රතිපාදන වෙන්වී ඇති බැවින් එම ප්‍රතිපාදන යොදවා පවතින අඩුපාඩු ඉදිරියේදී ප්‍රතිසංස්කරණය කිරීමට සැලසුම් කර ඇත. ඈ අදාළ නොවේ.
ගෞරව සභානායකර් අවර්களே, இந்த இப்ப இவங்க இதில் தந்திருக்கிற தரவுகள் படி பாரிய தேவைப்பாடுகள் முல்லைத்தீவு மாவட்டத்தில் இருக்கின்றது. அந்த அடிப்படையில் 7 மில்லியன் தான் இதற்கு மறுபடி அதாவது புதிதாக மறு ஏனைய கட்டிடங்கள் கட்டுவதற்கு ஒதுக்கப்பட்டிருந்தால் அது மிகவும் குறைந்தது. அந்த வகையில் இதற்கு ஏதாவது ஒரு குறைநிற்பு பிரிவினர் கொண்டு வந்து தேவையானதில் கடந்த காலங்களிலும் பல முயற்சிகள் எடுக்கப்பட்டாலும் அது அந்த நேரங்களில் இருந்த பொருளாதார தாக்கங்கள் இதற்குரிய வழிவகையில் வகுக்கல. அந்த வகையில் முல்லைத்தீவு மாவட்டங்கிறது யுத்தம் கடைசியாக நடந்த ஒரு பின்தங்கிய மாவட்டம். அந்த அடிப்படையில் இந்த ஒதுக்கீடுங்கிறது காணாது. ஒதுக்கீட கூட்டி விரைவாக இல்லாததுக்கு 46, 70 இருக்கிற இந்த இதுகளை விரைவாக செய்வதற்குரிய ஒழுங்குகளை கௌரவ அமைச்சர் செய்வதற்குரிய வழிகள் வேற இந்த 7 மில்லியனை வச்சு செய்வதுங்கிறது பாரிய பிரச்சனை. வேற ஏதாவது ஏற்பாடுகள் செய்யக்கூடிய வாய்ப்புகள் இருக்கின்றதா?
கருமாத்துமா
ගරු කතානායකතුමනි, ගරු මන්ත්‍රීතුමා සඳහන් කරන ආකාරයට මිලියන 7ක ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බව පිළිගන්නවා. නමුත් ක්‍රමිකව මේ ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන් අවස්ථා තියෙනවා නම් අපි ඒ අනුව කටයුතු කරනවා. ඉදිරි වර්ෂයේදීත් මේ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට කටයුතු කරනවා.
ගරු මන්ත්‍රීතුමා,
அதே போல இந்த எலக்ட்ரிசிட்டி கனெக்ஷன் வந்து 17 வந்து துண்டிக்கப்பட்டிருக்கின்றது என்று கூறியிருந்தீர்கள். அதை பார்த்து அதற்குரிய என்ன அமைப்பு வேண்டாம், அங்கு மக்களுடைய வாழ்க்கை தரம் என்பது மிக பின்தங்கிய நிலையில் இருக்கிறதால அது மற்றது அது வந்து ஒரு வந்து அரச நிறுவனம் ஜிஎஸ் மாறு இவங்களும் இருக்கிற இடத்துல அந்த 7 துண்டிக்கப்பட்டக்குரிய இந்த காரணத்தை அறிஞ்சு அதை உடனடி அவசரமாக அதற்குரிய மின் இணைப்பை பெற்றுக் கொடுக்கறதுக்குரிய ஏற்பாடுகளையும் அவசரமாக செய்ய வேண்டும்.
ගරු කතානායකතුමනි, ඒ කාරණය නිවැරදි කිරීම සඳහා නැත්නම් නැවත විදුලි සම්බන්ධතා ලබා දීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් පවතිනවා.
ප්‍රශ්න අංක 3, ගරු බී ආර්යවංශ මහතා, කෘෂිකර්ම පස් සම්පත් ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු කතානායකතුමනි, මම ආන.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, ආර්යවංශ මන්ත්‍රීමා ආන ප්‍රශ්නෙට එක පිළිතුර. ලංකාවේ ප්‍රධාන සුළු අපනයින භෝග කුරුඳු, ගම්මිලිස්, කෝපි, කොකෝවා, කරාඹු, සාදික්කා, වැනිලා, කරඳු මුංගු, ගොරකප්පුවක්, බුලත්, කහ, ඉඟුරු, පැඟිලි, සීර යන භෝග අයත් වී රෝම දෙක පිළිතුර අපනයින කිලිමින් උපෙන් ලද ආදායම් පිළිබඳ තුමහන්නේ ඇමුණු එක සහ දෙක මගින් ඒක විස්තරය මන්තුමක් තියෙනවා. ඊළඟට රෝම තුන පිළිතුර අපනයින කෘෂිභෝග නිෂ්පාදනයන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සකස් කර ගැනීම සඳහා යහපත් කෘෂිකාර්මික පිළිවෙත් හා යහපත් නිෂ්පාදන පිළිවෙත් අනුගමනය කිරීම හා සහතික නිකුත් කිරීම. ඊළඟට ඒ දෙක අපනයින කෘෂිභෝගයන්හි ගුණාත්මය වැඩි දියුණු කර අගේ එකතු කළ නිෂ්පාදන දිරිගැන්වීමට අවශ්‍ය පසුවස්වනු තාක්ෂණ ක්‍රියාවලිය සඳහා පසුවස්වනු තාක්ෂණ උපකරණ වෙනුවෙන් ආයෝජන ආධාර ලබා දීම. ඊළඟ එකේ 3 පිළිතුර අපනයින කෘෂිභෝග නිෂ්පාදනයන් කාබනික නිෂ්පාදනයන් ලෙස විදේශීය වෙළඳපොළට ඉදිරිපත් කිරීම සඳහා වගාවන් කාබනික වගාවන් බවට පත් කිරීම හා කාබනික නිෂ්පාදන අලෙවිකරණ හා සාධාරණ වෙළඳ ක්‍රමය පිළිබඳ සහතිකකරණය. මෙන්ම කාබනික වගාවන්ට අදාළ අනිකුත් සහතික ලබා ගැනීම සඳහා තාක්ෂණික උපදෙස් හා ආයෝජන ආධාර ලබා දීම. ඊළඟ එක පවතින වගාවන්ගේ ඵලදායිතාවය ඉහළනන්වීම සඳහා පාලු පැල ලබා දීම, ශුද්‍ර ජලය සම්පාදන ඒකක හා පලිබෝධ පාලන ඒකක ලබා දීම සඳහා ආයෝජන ආධාර ලබා දීම. ඊළඟට රූපායනී ගුවන් විදුලි ඇතුළු වෙනත් සන්නිවේදන මාධ්‍යයන් ඔස්සේ ගොවි සායන ශේත්‍ර දින සහ පුහුණු වැඩසටහන් පැවැත්වීම මගින් ගොවින් දැනුවත් කිරීම. අපනයින කෘෂි භෝග නිෂ්පාදනයම් අපනයින සඳහා අවශ්‍ය උපදේශන සේවාවන් මෙන්ම සැපයුම්කරුවන් හා ගැනුම්කරුවන් සම්බන්ධ කර දීම. ඊළඟය අපනයින කෘෂි ගම්මාන පිහිටුවීම. ඊළඟට නිෂ්පාදන ධාරිතාව ඉහළන්වීම සඳහා වගා වපසරිය වැඩි කිරීම. අපනයින කෘෂි භෝග පිළිබඳ පර්යේෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම. පිළිතුර අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා, ගරු කථානායකතුමනි, ගරුමත්තුමනි, ඔබතුමා කතා කරා වගේ විශේෂයෙන්ම අපිට විශාල අපනයන ආදායමක් ලබන්න පුළුවන්. විශේෂයෙන්ම ගම්බිරිස් කුරුඳු ඇතුළු ඒ සුළු අපනයන භෝග මේ වෙනකොට අපේ රටේ විශාල ඵලදායක ලැබනවා. ඒ වගේම විශේෂයෙන් අපි ගත්තොත් ගම්මිරිස් වගාව රත්නපුර දිස්ත්‍රික්කයේ මම නියෝජනය කරන දිස්ත්‍රික්කයේ, ඒ වගේම මාතර, ඒ මොනරාගල, බදුල්ල වගේ දිස්ත්‍රික්කවල විශේෂයෙන් මහනුවර, මාතලේ වගේ දිස්ත්‍රික්ක රාශියක මේ වෙනකොට ඵලදායව හටගෙන තියෙනවා. එතකොට අපි දැක්ක පහුගිය කාලය තුල මේ ඵලදායව ලබනකොට මුලින්ම ගම්මිරිස් බුබුලු ගම්මිරිස් තමයි මුලින්ම ගරු එමතුමනි ගොවියා ලබා දෙන්නේ වෙළඳපොළට. එෙහිදී ඒ බුබුලු ගම්බිරිස් වලින් විශේෂයෙන්ම ගම්බිරිස් ඔයිල් එකක් නිෂ්පාදනය කරනවා. ඒ ඔයිල් නිෂ්පාදනය කරන්නේ ඉන්දියාවේ. එතකොට අපේ රටේ මේ වෙනකොට ඔයිල් නිෂ්පාදනය කරන්න ඒ ප්ලාන්ට් එකක් කිසිම තැනක ආරම්භ කළා නැහැ. එතකොට 50%ක් විතරම ගම්බිරිස් වලින් ඒ අස්වැන්නෙන් 50%ක් විතරම බුබුලු ගම්බිරිස් තමයි වෙළඳපොළට එන්නේ. ඒ එන බුබුලු ගම්බිරිස් වලින් අපේ රටේ ඒ ඔයිල් එක නිෂ්පාදනය කරන්න ප්ලාන්ට් එකක් ඉදිකිරීම ඉතාම වැදගත් වෙනවා. මම ඊට ඉස්සෙල්ලත් මේ කතා කරා. මේ වෙනකොට ගොවියට ඉතාම සුළු මුදලක් තමයි ඒ බුබුලු ගම්බිරිස් වල ලැබෙන්නේ.
ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාගේ ප්‍රශ්නය අහන්න.
ඒ වගේම ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙලක් රජය විසින් සකස් කරලා තියෙනවද කියලා අහන ගාම ඒ වගේම තමයි ගම්බිරිස් වගාව තුළ මේ වෙනකොට කොළ කහ වෙලා ලඩක් හැදිලා තියෙනවා. වෛරස් වගේ රෝගයක් ඇතිලා තියෙනවා. මේ සඳහා
ගරු ආමාන්‍යෝජ්‍ය මාතෘකාව
හතරක් වෙනවා. මේ නම් කිසිම පරීක්ෂණයක් මේ නම් කරලා නැහැ. මේ ගැන ගරු එමතුමාගෙන් අහන්න.
ඔව් ගරු මන්ත්‍රීතුමා, ඔබතුමා අමතක කරපු ප්‍රශ්නේ සාධනීය එකක්. ඒක ගැටලුවක් නැහැ. ගම්මිලිස් ඇතුළු අපනයන භෝග ගත්තාම අපේ නිෂ්පාදන වලට ලෝක වෙළඳපොළේ හොඳ ඉල්ලුමක් තියෙනවා. හොඳ වෙළඳපොළක් තියෙනවා. ඔබතුමා කිව්වා හරි, ගම්මිලිස් ගත්තොත් වියට්නාම් ගම්මිලිස්ට හතරක් හපන්න ඕනේ අපේ ගම්මිලිස් ඇටයක සැරගන්න. ඒතර අපේ ගම්මිලිස් වල සුවඳ සැර මේ හැම පැත්තකින්ම ගත්තාම ඉදිරියෙන් තිබෙනවා. අනිකුත් අපරයින භෝගවල ගත්තාමත් විශේෂත්වයක් තියෙනවා. ඉතින් පෞගේ කාලේ පුරාවටම විශේෂයෙන්ම ඉන්දුනීසියාව, වියට්නාම් වගේ රටවලින් මේවා ගෙනල්ලා බොහෝ දුරට ලංකාවට ගේන්නත් නැතුව නැවේදීම පරිවර්තනය වෙලා මේඩ් ඉන් ශ්‍රී ලංකා ලේබල් එක යටතේ ප්‍රතිඅපනයනකරණී කිරීමේ ක්‍රියාවලිය ඇතුලේ අපේ නිස්පාදන විදියට ලෝකෙට මේවා ගියා. ඒතර අපි ගම්මිලිස් වලින් ලොකම ඉල්ලුමක් තියෙන්නේ, සපුමක් තියෙනවා අපි ඉන්දියාවට. ඒ தත්ත්වය තුල අපේ රටට ඇත්තරම ලොකු කළු තිත් කළු ලප කළු පැල්ලම් නිර්මාණය වුණා. ඉතින් ඒ වගේ අක්‍රමිකතා ගොඩාක් පෞගේ කාලේ සිද්ධ වුණා. ඒවා මේ වෙනකොට විශාල වශයෙන් වෙනස් කරමින් මේ වෙනකොට අපි අමාත්‍යංශ විදියට වෙළඳ අමාත්‍යංශය අනිකුත් අමාත්‍යංශ ඔක්කොම සම්බන්ධ කරගෙන ආහාර සුරක්ෂිතා කමිටුව තුලත් සාකච්ඡා කරමින් වැඩපිළිවෙලක් දියත් කරගෙන යනවා. ඒ වගේම තමයි අපනයින භෝග ප්‍රවර්ධනය කිරීම සඳහා ගොවි ජනතාවට පැල නොමිලේ ලබා දෙමින් නොමිලේ ආධාර මුල්‍යමය ආධාර ලබා දෙමින් ඒ වගේම තමයි අපනයින ගම්මාන ව්‍යාප්ත කරමින් මෙන්නකොට වැඩපිළිවෙලක් දියත් කරගෙන යනවා. ඒ නිසා ඔබතුමා කියපු කාරණේ පිළිබඳවත් අපි විශේෂ අවධානය යොමු වෙලා තියෙනවා. මොකද අපි තාමත් අමුද්‍රව්‍ය විදියට තමයි අපේ නිෂ්පාදනය යවන්නේ. ඒ නිසා නිමි භාණ්ඩ විදියට ලෝක වෙළඳපොළට අපි අපනයින භෝග නිදහස් කිරීමට අදාළ වැඩපිළිවෙලකට අපි යන්න ඕනකම තියෙනවා. ඔබතුමා කියපු කාරණේ පිළිබඳව අපි අවධානය යොමු වෙලා තිබෙනවා.
ඔබතුමාගේ දෙවෙනි ප්‍රශ්නය අහන්න.
ගරු කථානායකතුමනි, මගේ දෙවෙනි ප්‍රශ්නය විශේෂයෙන්ම ඔබතුමා සඳහන් කර ඔබතුමත් අපිට මතකයි පහුගිය කාලේ කොළොන්න ප්‍රදේශයට ගිහිල්ලා අපේ ගම්මිරිස් ගොවියා හමු වුණා. ඉතින් ඒ අවස්ථාවේදී ගැටලු ගොඩක් තියෙනවා. අපි දැක්කා 2025 වර්ෂයේ ගම්බිරිස් ඵලදායව හැදුනේම නැහැ. එතකොට අවුරුදු දෙක තුනකට සැරයක් තමයි ගම්බරිස් පළදාව හටගන්නේ. එතකොට කුසිකර්ම අපනයන ආයතනය තුලින් උපදෙස් ලබා දෙනකොට ඒක හරියට ගමට එන්නේ නැහැ. මොකද ගොවිය ගම්බිරිස් හැදුනොත් තමයි කඩාගන්නේ. මේ වසරේ පළදාව තියෙනවා. ඒ පළදාව උපරිම ප්‍රයෝජනයක් අරගෙන අපේ රට අපනයන ආදායමක් ගේන්න, ඒ වගේම ගොවියට සාධාරණ මිලක් ලබා දෙන අප්‍රේල් මාසයේ අවසාන වෙනකොට අස්වැන්න එනවා. ආණ්ඩුව මගින් යම් බඩපිල්ලක් සකස් කරනවද කියලා මම මේ අවස්ථාවේ දෙවින් ප්‍රශ්න වශයෙන් අහනවා.
ඔබතුමා කියපු කාරණේ හරිය, මෙතන අපේ ගමගෙදර දිසානායක ඇමතුමක් ඉන්නවා. විශේෂයෙන්ම පෞගේ කාලේ මාතලේ දිසීක ගත්තොත් එහෙම ගම්බිරිස් හැදුමේ නැහැ, හැදුනේම නැහැ. වැල් නිකන් ඔයේ තිබුණා. එතකොට එහෙම තත්ත්වයක් තිබුණා. විශේෂයෙන්ම ඒකෙදී පාරිසරික ප්‍රශ්න, දේශගුණික විපර්යාසයන් නිසා ඒ මුණායි කියන කාරණේ තමයි පැහැදිලි වුණේ. නමුත් අද මේ තත්ත්වය වෙනස් වෙලා ගම්බිරිස් පළදාව මේනකොට ඉස්සරහට ඇවිල්ලා තිබෙනවා. ඒ අනුව ඒ අස්වනු ගොවියට සාධාරණ මිලකට ලබා දීමට අදාළව වැඳිහත්වීමක් අපි කළ යුතුයි. ඒ පිළිබඳව අපි අවධානය යොමු වෙලා තිබෙනවා. විශේෂයෙන්ම ගොවියට අසාධාරණයක් නොවන විදිහට ගොවියා ආරක්ෂා කිරීම සඳහා අපි අනිවාර්යයෙන්ම මැදිහත් වෙනවා. මොකද එක පැත්තකින් අපි වගාව ප්‍රවර්ධනය කරනවා, ගොවියට ආධාර දෙනවා, පැලණු මිල ලබා දෙනවා, තාක්ෂණ දෙනවා. එහෙම දෙනකොට නිෂ්පාදනය වැඩි වෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් මේ සංඛ්‍යාලයේ කරුණු ගත්තාම අපනයින ආදායමත් ගත්තොත් 2025 කලින්ට සාපේක්ෂව වැඩි වෙලා තියෙනවා. අපනයින භෝග ආදායම 2015 ඉඳන් මේ දක්වා ගත්තාම 2025 ඒ කියන්නේ ගිය අවුරුද්දේ අපනයින ආදායම වැඩි වෙලා තියෙනවා. එහෙමනම් ඒක ප්‍රවර්ධනය කිරීම සඳහා අපි රජ විදිහට මැදිහත් වෙනවා නම් ගොවියාගේ නිෂ්පාදන වලටත් අනිවාර්යෙන් අපි මැදිහත් වෙන්න ඕනි. ඒක වගකීමක් විදිහට අපි මේනකොට හඳුනගෙන තියෙනවා. ඔබතුමා කියපු කාරණේට අපි අවධානය යොමු කරන බව මේ ලාවේ ප්‍රකාශ කරනවා.
ප්‍රශ්න අංක 4 ගරු ආචාර්ය නන්දන මිල්ලගල මහතා ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය ඇසීමට.
ගරු කතානායකතුමනි ප්‍රශ්නය අහනවා.
ගරු
දනායතුම සති දෙකක් කල් ගන්නවා.
ප්‍රශ්න අංක 5 ගරු MS අබ්දුල් වාහිද් මහතා කෘෂිකර්ම පස්සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය ඇසීමට. ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා,
ගරු කතානායකතුමනි, අපේ මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නෙට පිළිතුර ඒක අම්පාර දිස්ත්‍රික්කයේ සත්ව නිෂ්පාදන පාලනයේ නිරත වන විශාල පිරිසක් ඉන්න බව දන්නවද කියලා අහන්නේ. ඔව් පිළිතුර ඔව්. ප්‍රශ්නය එම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල ගවයම් සඳහා තන භූමි සකසා දීම කටයුතු කරන්නේද? පිළිතුර ඔව්. ඒකේ 3.3 පිළිතුර තන බිම් ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කළද ඒ සඳහා පවතින බාධා පහත පරිදි වෙයි. ඒක අතීතයේදී ගොවීන්ට තෘණ භූමි පදිංචි වීමට ඉර සැලසුණු අතර ඒවා ඉවත් කිරීම ඔවුන්ගේ ජීවනෝපායට තර්ජනයක් වන බැවින් සංකීර්ණ සමාජ ආර්ථික ගැටලුවක් නිර්මාණය වී ඇත. ඒකේ 2 සමහර තෘණ භූමි සම්බන්ධ ගැටලු අධිකරණය ඉදිරියේ විභාග වෙමින් පවතී. ලබා දෙන අධිකරණ තීරණ අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවෙනවා. ඊළඟ ඒකේ 3 යල සහ මහ කන්නවලදී ඉඩම් සඳහා දැඩි තරඟකාරීත්වයක් ඇතිවේ. එයට හේතුව වන්නේ වේලි කාලයේදී ජල සපයුම සහිත භූමි ප්‍රමාණය වැසි සහිත කාලයට පවතින භූමි ප්‍රමාණයට වඩා අඩුවීමයි. එබැවින් වී ගොවීන් සහ සත්වපාලන ගොවීන් යන කාණ්ඩ දෙකම ජලයේ සපයුම සහිත සාරවත් භූමි භාවිතා කිරීම සඳහා තරඟ කිරීම දැකිය හැකි වේ. ප්‍රශ්නය රෝම 4 ඒකට පිළිතුර පොතුවිල් ප්‍රදේශයේ සාමාන්‍ය දෛනික කිර නිෂ්පාදනය ලීටර් 4500ක් පමණ වේ. දැනට මිල්කෝ සමාගම සතුව ලීටර් 6000ක ධාරිතාවයක් සහිත කිරි එකතු කිරීමේ සහ ශීත කිරීමේ මධ්‍යස්ථානයක් පොතුවිල් ප්‍රදේශයේ ස්ථාපිත කර ඇත. තවද පෞද්ගලික ආයතන සතුව ලීටර් 6000ක ධාරිතාවයක් සහිත කිරි එකතු කිරීමේ සහ ශීත කිරීමේ මධ්‍යස්ථාන 3ක් පොතුවිල් ප්‍රදේශයේ ස්ථාපිත කර ඇත. දැනට පවතින කිලි එකතු කිරීමේ සහ ශීත කිරීමේ මධ්‍යස්ථානවල ධාරිතාවය දෛනික කිලි නිෂ්පාදනයේ එකතු කිරීම සඳහා ප්‍රමාණවත් වේ. ඉදිරියේදී දෛනික කිලි නිෂ්පාදනය ඉහළනන් වීමට සාපේක්ෂව අවශ්‍යතාවය පරිදි කිලි එකතු කිරීමේ සහ ශීත කිරීමේ මධ්‍යස්ථානවල ධාරිතාවයද ඉහළනන් වීමට කටයුතු කළ හැකිය. ඒකේ අවසාන ප්‍රශ්නේ අද පැන නොනගි.
ගරු මන්ත්‍රීතුමා.
ගෞරව අමைச்சர் அவர்கள் நன்றி. ගෞරව சபாநாயகர் அவர்களினுடைய முதலாவது வினா, அம்பாறை மாவட்டமானது பால் உற்பத்திக்கு அதிகம் பங்களிப்பு செய்கின்ற ஒரு மாவட்டமாகும். இம்மாவட்டத்தில் பொத்திவில் உட்பட பல பிரதேச செயலக பிரிவுகளிலும் மேய்ச்சல் தர இல்லாமல் இருப்பதால் பால் உற்பத்தியை பூரணமாக அதிகரிக்க முடியாமல் உள்ளது. இதனை மேம்படுத்தும் முகமாக மாவட்டத்தில் மாட்டுத் தீனை உற்பத்தி செய்வது தொடர்பில் புல் சோளம் என்பன விதைத்து அதனை அறிந்து பொதி செய்து விநியோகிப்பது தொடர்பில் சைலேஜ் யூனிட் ஒன்று செய்து தர முடியுமாக இருந்தால் அம்பாறை மாவட்டத்தின் பால் உற்பத்தியை மென்மேலும் அதிகரிக்க முடியும் என்று நம்புகின்றேன். இதனை அரசாங்கம் மேற்கொள்ள முடியும் அல்லது தனியாரை இது தொடர்பில் ஊக்கப்படுத்தவும் முடியும். இதனை ஆரம்பம் செய்ய சுமார் 50 ஏக்கர் நிலம் போதுமானதாகும். எனவே இந்த அம்பாறை மாவட்டத்திற்காக ஒரு சைலேஜ் யூனிட்டினை ஏற்படுத்தி தர முடியுமா என்று கௌரவ அமைச்சர் அவர்களை
கேட்கின்றேன்.
මතකෝරුව කාර්යනි තදාද අපට අවධානය යොමු කරන්න පුළුවන්. මේ පිළිබඳ අපි සාකච්ඡා කරලා වැඩපිළිවෙළක් සකස් කරමු. කොහොමත් පොදුවේ ගත්තාම අපේ දෛනික කිරි නිෂ්පාදනයේ තියෙන්නේ ලීටර් 110ක විතර ප්‍රමාණයක්. 2029 පහු කරනකොට අපේ ඉලක්කය කිරි ලීටර් 130ක ඉලක්කයකට යන්න ඒ ඉලක්කය පදනම් කරගෙන අපි මේ වෙනකොට ඩේලි හබ් පසු කාර්යාල පදනම් කරගෙන සියලුම කිරිගොබියෝ කාට කිරි දුන්නත් ප්‍රශ්නයක් නැහැ. කිරිගොබියෝ පදනම් කරගෙන සංවිධාන ව්‍යුහයක් හදලා ඒ සංවිධාන මගින් කිරිගොබින්ට කිරි නිෂ්පාදනය වැඩි කර ගැනීමට අදාළ දායකත්වයන් උදව් ලබා දීමට මේනකොට වැඩපිළිවෙළක් සකස් කරලා තියෙනවා. සත්තු එන්නත් කිරීම සඳහා නොමිලි මේනකොටත් 125,000ක මුදලක් වෙන් කරලා තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී ගොබින්ට විශේෂයෙන්ම තෘණභූමි සකස් කර ගැනීමට, සාන්ද්‍රාහාර ලබා ගැනීමට, ශීත කෙරණේ කිරීමට අදාළ ඒ පාසුකම් ලබා දීමට ඒ කටයුතු කරනවා. විශේෂයෙන්ම මේනකොටත් පාකිස්තානින් අපි හොඳම වර්ගයේ නාම්බු 7 දෙනෙක් මේනකොට ගෙනත් තිබෙනවා. ඒ නාම්බු මේ වෙනකොට නිරෝධායන කටයුතු වලට භාජනය කරලා තිබෙනවා. ඒ සත්තුන්ගේ ශුක්‍රාණු අපි අරගෙන අපේ වැස්සියන්ට සම්බන්ධ කරලා දියුණු වැස්සි පැටව් නිර්මාණය කර ගැනීමේ සැලැස්මකුත් ක්‍රියාත්මක වෙනවා. මගේ වැඩසටහන් ගණනාවක් යනවා කිරි නිෂ්පාදනය වැඩි කිරි ගැනීමට. ඒ වගේම ලබන අවුරුද්ද මැද විතර වෙනකොට බඩල්ගම කිරි පැක්කේ අපි විවෘත කරන්න තමයි අපි සැලසුම් කරගෙන යන්නේ. එහෙම වුණොත් එක දවසකට මන්ත්‍රීතුමනි ඒ සඳහා කිරි ලීටර් 102,000ක් අවශ්‍ය වෙනවා. එහෙමනම් ඒ අවශ්‍යතාවයන් සම්පූර්ණ කරන්න කිරි නිෂ්පාදනය අනිවාර්යයෙන්ම ප්‍රවර්ධනය කරන්න ඕනේ. ඔබතුමාගේ යෝජනාව අපි බාර ගන්නම්. අපි ඒක ඉස්සරහට සාකච්ඡා කරලා ඒක ක්‍රියාවට නගන්නේ කොහොමද කියන එක පිළිබඳව අදහසක් කතා කරමු.
ගරු මන්ත්‍රීතුමා.
ගරු අමைச்சர் அவர்களுக்கு நன்றி. என்னுடைய இரண்டாவது வினா, அம்பாறை மாவட்டத்தின் பொத்திவில் பிரதேச செயலாளர் பிரிவிலே முகமதியா கால்நடை வளர்ப்பு இயக்கம் அங்கத்தவர்களான அல்ஹாஜ் KPM ஷரீப், AK அபூபக்கர், எஸ் மூசா லெபை, YM முகமது லெபை, AM அலியார், MHA காதர், முகமது இஸ்மாயில், KPM மஜித், கே யூசுப் லெபை, ஏ ஆதம் லெபை, MCMA வஹாப், ஐ சின்னப்பிள்ளை போன்றோரின் பங்களிப்புடன் ஆரம்பிக்கப்பட்டு தற்பொழுது பாவிக்கப்படாமல் உள்ள அம்பாறை மாவட்டம் சார்பான கனகர் கிராமத்தில் இருந்த காலை நிலையமானது மீண்டும் ஆரம்பிக்கப்பட முடியுமாக இருந்தால் அம்பாறை மாவட்டத்தில் பண்ணை விருத்தி மையமாக செயற்படுத்தி அம்பாறை மாவட்டம் முழுவதுமாக மாட்டினது விருத்தியை மேற்கொள்ள முடியும் என்று அம்மாவட்ட மக்கள் நம்பிக்கை கொள்கின்றார்கள். எனவே அம்பாறை மாவட்டம் சார்பாக பொத்தியூர் பிரதேச செயலாளர் பிரிவின் கடல் கிராமத்திலே ஏற்கனவே நடைமுறைப்படுத்தப்பட்ட காலை நிலையத்தை மீண்டும் ஏற்படுத்தி அதனை ஒரு பண்ணை விருத்தி மையமாக செயற்படுத்த அமைச்சர் அவர்கள் நடவடிக்கை எடுப்பார் என்று கேட்க
விரும்புகின்றேன். வெடி கர கணிமட்ட அதால யோஜனா தமபுத்துமா கேன்னி ඉතින් ඒ නිසා ඒවත් එක්ක අපට විවාදයක් නැහැ. මේ මම ළඟම මෙතන පුටුවේ ඉන්නේ අපේ වසන්ත පිටිස්ස ඇමතුමා අම්පාරේ. අපි සාකච්ඡා කරලා ඔබතුමාගේ යෝජනාවන් සාධනීය ලෙස කළ හැකි ඒ සෑම යෝජනාවක්ම ක්‍රියාත්මක කිරීම සඳහා අපි වැඩපිළිවෙළක් ඉදිරියේ සකස් කරමු. ඔබතුමාගේ ඒ මැදිහත් වීම අපි මෙලාව අගය කරනවා.
ප්‍රශ්න අංක 6 දරු ඔෂානි උමංගා මහත්මිය ආරක්ෂක අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු කතානායකතුමනි මම අහනවා.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි ප්‍රශ්නය ආ එක පිළිතුර රාජකාරී යෙදී සිටියේදී මියගිය විවාහක හමුදා සමාජිකයෙකු වැන්දබූ බිරිඳ දරුවන් හට වැන්දබූ අනත්දරු විශ්‍රාම වැටු ගෙවීම සම්බන්ධව ක්‍රියාත්මක වීමේදී ඒ සඳහා අවශ්‍ය ලියකියවිලි ඔවුන් අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙතින් ලබා ගැනීමෙන් පසු අයදුම්පත් සම්පූර්ණ කර කඩිනමින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත වැටුප් හා ලේකන අධ්‍යක්ෂක මණ්ඩලය විසින් කරනු ලබයි. ඒකී ක්‍රියාවලිය තුළ ප්‍රමාද වීම සිදුවිය හැකි අවස්ථා පරිදි හඳුනාගෙන තියෙනවා. එනම් යැපෙන්නන් විසින් ලියකිවිලි සම්පූර්ණ කර ඉදිරිපත් කිරීමේදී සිදුවන ප්‍රමාදයක්. මියගිය සෙබලා විවාහයන් කිහිපයකට ඇතුළත්ව ඇති අවස්ථාවල නීත්‍යානුකූල බිරිඳ තහවුරු කර ගැනීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාල කීපයකින් විස්තර ගෙන්වා ගැනීමට සිදුවීම. අදාළ හමුදා පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් විවෘත නඩු තීන්දුවක් ලබා දුන් අවස්ථාවක මරණ සහතිකය ලබා දීම ප්‍රමාද වීම. විශ්‍රාම වැටු දෙපාර්තමේන්තුව වෙතින් සිදු කරන කාර්යයන් සඳහා ගතවන කාලය පිළිතුර රෝමන් ලක්කන් දෙක පිළිතුර මෙම ප්‍රමාද වීම සිදුවන හේතුන් අතරින් ප්‍රතිපත්තිමය තීරණ ගත යුතු අවස්ථාවේ නම් ඒවා හඳුනාගෙන රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සහ නීතිපති දෙපාර්තමේන්තුව සම්බන්ධීකරණයෙන් මෙම අමාත්‍යාංශය එම ප්‍රතිපත්තිමය තීරණවලට එළඹීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කර ඇත. එවැනි අවස්ථාවලදී මෙම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් උක්ත ආයතන සමග සාකච්ඡා පවත්වා කඩිනම් විසඳුම්වලට එළඹීම සිදු කෙරේ. මීට අමතරව එක් එක් යැපෙන්නන් හට සුවිශේෂී වන නීතිමය හා අනෙකුත් ගැටලු විසඳා ගැනීම සඳහා අදාළ හමුදා සමාජිකයා අනුයුක්තව සේවය කරන ලද ඒකකය හරහා අවශ්‍ය සහාය හා මඟ පෙන්වීම් ත්‍රිවිධ හමුදා විසින් සිදු කරනු ලබයි. ප්‍රශ්නයේ රෝමානි ලක්කන් 3 2009/05/19 දිනට පෙර පැවති යුද්ධයේදී ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් ආබාධිත වී සේවයෙන් ඉවත් වීමෙන් අනතුරුව විවාහ වූ සමාජිකයන් මියගිය පසු ඔවුන්ගේ යැපෙන්නන් සඳහා පහත පරිදි වැටුප් හා දීමනා ගෙවනු ලබයි හිමිගන්වනු ලබයි. අදාළ හමුදා පුද්ගලයා ජීවත්ව සිටි ආසේ සලකා ඔහුගේ වයස අවුරුදු 55 දක්වා යැපෙන්නන් වෙත වැටුප් දීමනා හිමිගන්වනු ලබයි. හමුදා පුද්ගලයාගේ වයස අවුරුදු 55 සපිරෙන දිනට ලද වැටුප නොවෙනස්ව වයස අවුරුදු 55න් පසුවත් යැපෙන්නා ජීවත්වන තෙක් ස්ථාවර මාසික දීමනාවක් ලෙස හිමිගන්වනු ලබයි. අනිත් එක ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් ආබාධිත වී සේවයෙන් ඉවත් වීමෙන් අනතුරුව විවාහ වූ හමුදා සමාජිකයන් මියගිය පසු ඔවුන්ගේ යැපෙන්නන් වෙත වැන්දබූ අනත්දරු විශ්‍රාම වැටුප් හිමිගැන්වීමට හැකිවන පරිදි 1970/18 දරන වැන්දබූ හා අනත්දරු සන්නද්ධ හමුදා විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයේ පනත යටතේ වන රෙගුලාසි සංශෝධන කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය හා රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය එක්ව ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල සංදේශයක් කෙටුප්පත් කර ඒ ඉදිරිපත් කිරීම සඳහා කටයුතු කරමින් පවතී. ප්‍රශ්නේ 4 ඔවුන් සඳහා අදාළ නොවේ. ප්‍රශ්නේ 5 පිළිතුර ත්‍රස්තවාදී හේතුන් මත ආබාධිතව සේවයෙන් ඉවත්වීමෙන් පසු විවාහ වූ හමුදා සමාජිකයන්ගේ යැපෙන්නන් වෙත වැන්දබූ අනත්දරු විශ්‍රාම වැටුප හිමිගැන්වීම සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශයක් සකස් කර මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය සඳහා මේ වන විට යොමු කර ඇති අතර එය අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලැබෙන අනුමැතිය මත අදාළ හිමිකම් ලබා දීමට ප්‍රතිපාදන සැලසෙයි. ප්‍රශ්නේ ආ 1 අදාළ නොවේ. ප්‍රශ්නය ආ 2 අදාළ නොවේ. ප්‍රශ්නය ආ 3 අදාළ නොවේ. ප්‍රශ්නය ආ ඈ අදාළ නොවේ. එපමණයි ගරු කථානායක.
ගරු මන්ත්‍රීතුමිය.
ගරු කථානායකතුමනි, සන්නද්ධ හමුදාවල වැන්දබු සහ අනත්දරු විශ්‍රාම වැටුප් පනත යටතේ රෙගුලාසි සංශෝධනය සඳහා කෙටුප්මත් කරන ලද ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල සංදේශයේ වර්තමාන තත්ත්වය කොහොමද කියලා ගරු ඇමතිතුමාගෙන් දැනගන්න කැමතියි.
කැබිනට් පත්‍රිකාව හදලා දැන් රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ විසින් එකගත්වේ පළ කළා තියෙනවා. ඒ අනුව මේ කෙටුම්පත මුදල් අමාත්‍ය ක්‍රම සම්පාදක සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ එකඟතාවය අපිට ලැබිලා තියෙනවා. එසේ ගරු ජනාධිපතිතුමා සහ රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයාගෙන් දැන් තීරණය එක එතනින් උඩට යවන්න අත්සන් කරලා ඒක කැබිනට් මණ්ඩලය වෙත අනුමැතිය සඳහා අපි ඉදිරිපත් කිරීමට දැන් කටයුතු කරමින් පවතිනවා. නුදුරේදීම ඒක කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්න තමයි අපි කටයුතු සලස්සලා තියෙන්නේ.
ගරු මන්ත්‍රීතුමිය.
ගරු කතානායකතුමනි, යම් අවස්ථාවලදී අපිට වාර්තා වෙනවා කාරණාවක් තමයි වැන්දපු අනදරු විශ්‍රාම වැටු ගැවීම් ප්‍රමාද වීම සම්බන්ධව ගරු ඇමතුමා ඒ සම්බන්ධව ඒ ප්‍රමාදය වළක්වා ගැනීමට මේ වන විට යම් කිසි ක්‍රියාමාර්ග අරගෙන තියෙනවද? ඒ එහෙනම් මේ මොනවාද කියලා දැනගන්න කැමතියි.
ඔව් ගරු කතානායකතුමනි, මේකේ තියෙන මියගිය විවාහක සෙබළුන්ගේ යැපෙන්නන් සඳහා තමයි වැඳපු අනතුරු විශ්‍රාම වැටුම් ලබා ගැනීමේදී අපේ අමාත්‍යාංශයේ තුලින් යම් අවශ්‍යතාවයන් අත්‍යවශ්‍ය ප්‍රමාදයන් සිදු වෙනවා. ඒ නිසා මගේ කාර්යාලය තුල පවත්වාගෙන යන මහජන දිනයන් තුලදීත් ඒ වගේම ආරක්ෂක ලේකම්තුමාගේ විශේෂයෙන් මහජන දින තියෙනවා. ඒ අවස්ථාවලදීත් මොවුන්ව ගෙන්නලා ඒ ගැටලු අපි කඩිනමින් निराකරණය කර ගැනීමට වීදිමත් වැඩසටහනක් වැඩපිළිවෙලක් අපි පසුගිය අවුරුද්ද ඇතුළතම සිද්ධ කරා, දැනටත් සිද්ධ වෙනවා. ඒකෙන් මේ ප්‍රමාද වීම ගොඩක් ඉක්මන් කරලා වැඩ කටයුතු කරලා දෙන්න අපි දැන් කටයුතු සලස්සලා තියෙනවා. බොහොම ස්තුතියි කතානායක.
ප්‍රශ්න අංක 7 ගරු මේජර් ජෙනරාල් විශ්‍රාමික ජී.ඩී. සූර්ය බණ්ඩාර මහතා ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යමාගෙන් ඇසීමට.
ගරු කතානායකතුමනි ප්‍රශ්න අහනවා.
ගරු
කතානායකතුමනි සද්දේ කාලයක් ඉන්නවා.
ප්‍රශ්න අංක 8 ගරු ලසිත් භාෂණ ගමගේ මහතා වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සම්පකාර සංවර්ධන අමාත්‍යමාගෙන් ඇසීමට.
අහනවා ගරු කතානායකතුමනි.
ගරු අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, මන්ත්‍රීතුමා අසන ලද ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙනවා. ප්‍රශ්න අංක 1 ආ.ඔව්. එය සීමා සහිත ගම්පහ දිස්ත්‍රික්කයේ සකසුරුවම් හා ණය ගනුදෙනු පිළිබඳ සහෝපකාර සමිති සංගමයේ ලෙස නිවැරදි විය යුතුය. 2 සමාජික තැන්පත් වූ කරුවන් 376යි, බාහිර තැන්පත් කරුවන් 3937යි. රුපියල් මිලියන 3035යි. 0.56ක් තමයි සමස්ත තැන්පත් ප්‍රමාණය. 4 ප්‍රශ්නට පිළිතුර 2011 දින සිට 2019-12-21 දින දක්වා විශේෂ විගණනයක් සිදු කර බස්නාහිර පළාත් සමපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් එම විශේෂ විගණන වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී ඇත. 2022-12-31 දිනට සංගමයේ ව්‍යවස්ථාපිත විගණනය සිදු කර ඇත. බස්නාහිර පළාත් සමපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව මේ වන විට 2023-12-31 දක්වා ව්‍යවස්ථාපිත විගණනය සිදු කරමින් පවතී. 2019-06-20 දින එහි මූල්‍ය අවභාවිතාව සම්බන්ධයෙන් අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිසම වෙත පැමිණිලි කර ඇත. බස්නාහිර පළාත් සමපකාර සමිතියේ ප්‍රඥප්තියේ බස්නාහිර පළාත් සමපකාර සංවර්ධන කොමසාරිස්වරයා වෙත පැවරී ඇති බලතල අනුව 47-2 විමර්ශනයක් සිදු කර එම විමර්ශනයේ නිර්දේශ මත කාරක සමිකයෙන් 16 දෙනෙකු චෝදනා පත්‍ර නිකුත් කර ඇති අතර චෝදනා හා ඒ සඳහා ලැබුණු පිළිතුරු මත කාරක සභිකයින් 14 දෙනෙකුට වසර 7කට කාරක සභාව සඳහා පත්වීම් තහනම් කරමින් 2025-02-05 දින බස්නාහිර පළාත් සමපකාර සංවර්ධන කොමසාරිස් විසින් නියෝගයක් නිකුත් කර ඇත. 82 අංක 12 දරන පොදු විෂයන්හි ලා ගැනෙන වැරදි සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම යෝජනා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දන්වා ඇත. බස්නාහිර පළාත් සමපකාර අමාත්‍යාංශ ලේකම් බස්නාහිර ප්‍රධාන ලේකම් මගින් මූල්‍ය අර්බුදය සම්බන්ධයෙන් කටයුතු කර යුතු ආකාරය පිළිබඳව නීතිපති උපදෙස් ලබා ගැනීමට කටයුතු කර ඇති අතර එම උපදෙස්වලට අනුව කටයුතු කරන ලෙස සීමා සහිත ගම්පහ දිස්ත්‍රික්කයේ සකසුරුවම් හා ණය දෙන ගනු පිළිබඳ සමපකාර සමිති සංගමේ සභාපතිවරයාට ලිඛිතව දන්වා ඇත. 5 ප්‍රශ්නයට උත්තර පිළිතුර සීමා සහිත ගම්පහ දිස්ත්‍රික්කයේ සකසුරුවම් හා ණය ගනුදෙනු පිළිබඳ සමපකාර සමිති සංගමේ අරමුදල් ආයෝජනය කර ඇති ආයතනවලින් එම ආයෝජන කරන ලද අරමුදල් නැවත අයකර ගැනීමට නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙස සංගමයට ලිඛිතව උපදෙස් ලබා දී ඇත. බස්නාහිර පළාත් සමපකාර සමිති ප්‍රඥප්තියේ 41-1 වගන්තිය උල්ලංඝනය කරමින් සංගමයේ සතු අරමුදල් අනිසිව අනීතිකව ආයෝජනය කිරීම සඳහා තීරණ ගන්නා ලද වගකීම යුතු කාරක සභිකයන්ගෙන් සහ නිලධාරීන් එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන ලෙස සංගමයට ලිඛිත උපදෙස් ලබා දී ඇත. මේ වන විට සීමා සහිත ගම්පා දිස්ත්‍රික්කයේ සකසුරුවම් හා නායකන් නිර්බන්ධ සමපකා සමිතිය සංගමයේ තැන්පත්කරුවන් විසින් අභ්‍යාචනාධිකරණයේ නඩු අංක CA ඇලයිරක් WR IT ඇලයිරක් 59ක් ඇලයිරක් 2020 හා CA ඇලයිරක් WRTI ඇලයිරක් 16 ඇලයිරක් 2022 යටතේ නඩු ගොනු කර ඇති අතර CA ඇලයිරක් WR IT 59යි 2020 දරන නඩුවේදී සීමා සහිත ගම්පා දිස්ත්‍රික්කයේ සකසුරුවම් හා ණය ගනුදෙනු පිළිබඳ සමපකාර සමිති සංගමයේ දේපළ බැහැර කිරීම වළක්වාලමින් අත්හිටුව නියෝගයක් නිකුත් කර ඇත.
ගරු මන්ත්‍රීතුමා.
අමාත්‍යතුමනි, දැන් සනස සම්බන්ධයෙන් ගම්පා දිස්ත්‍රික්කයේ මම මීට පෙරත් ප්‍රශ්නයක් පාර්ලිමේන්තුවේදී යොමු කරා. ඇත්තරම ඒක යොමු කරේ මහජන ආරක්ෂක අමාත්‍යතුමාට, විශේෂයෙන්ම විශාල පැමිණිලි ප්‍රමාණයක් මේ සමිතිය සම්බන්ධයෙන් සහ ඒ තැන්පත්කරුවන් විසින් ඉදිරිපත් කළ තියෙනවා. මම හිතන්නේ 200කට ආසන්න ප්‍රමාණයක් පැමිණිලි පමණක්. ඒකට දැන් මේ විදිහ නඩුත් තියෙනවා. එතකොට කිව්වා වගේ විශාල මුදල් ප්‍රමාණයක් ක ගැටලුවක් තියෙනවා මේ තැන්පත්කරුවන්ට මේක ලැබීම සම්බන්ධයෙන්, මේ නොලැබීම සම්බන්ධයෙන්. එතකොට ඔබතුමාගේ ඒ කිව්ව විදිහට මේ උත්තරේ සමහරක් ඒ පනතේ යම් නීති ප්‍රකාරයෙන් තොරව සනස බැංකුව විසින් යම් සමාගම් වෙත ආයෝජනය කිරීම සිද්ධ වෙලා තියෙනවා කියලා සම්පකර දෙපාර්තමේන්තුවෙන් දැන් සමාලෝචනයක් කරලා ඊට අදාළ නීතිමය ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. එතකොට මේක මූලිකව ගත්තොත් එහෙම සම්පකර දෙපාර්තමේන්තුව පළවෙනි අවස්ථාවේ වරද්දගෙන තියෙනවා ඒ අවශ්‍ය අධීක්ෂණය හරියාකාරයෙන් සිදු කරන්නේ නැතුව. එතකොට දැන් මේක ලිඛිතව හෙට මෙහෙට ලියුම් විතරක් යවන එකක් බවට පත් වෙන්නේ නැතුව මේක නිශ්චිත ක්‍රියාමාර්ගය. මොකද විශාල තැන්පත් කරුව ප්‍රමාණයක් ඉන්න අසාධාරණ ලක් වෙලා මොකද්ද අපිට හරියටම ගන්න පුළුවන්? මොකද මේක සම්පූර්ණයෙන්ම සමපකාර දෙපාර්තමේන්තුවේම බ්ලේම් එකක් විතර දැම්මොත් එහෙම ඒකේ ඉන්න නිලධාරීන්ට පවා මේක ගැටලුවක් වෙනවා. මොකද මම හිතනවා අනිවාර්යයෙන්ම දේශපාලන අධිකාරී පහුගිය දේශපාලන අධිකාරියේ මේවට විශාල බලපෑම් තිබ්බා. ඒක නිසා තමයි මේව කඩාගෙන වැටුනේ, මේව කඩාගෙන වැටෙව්වා. ඒක නිසා අපිට අවශ්‍යයි
කර මන්ත්‍රීතුමා ප්‍රශ්නය කෙටි කරන්න.
අඩුම ගානේ මේ දැන් තියෙන තැන්පත් කරුවා, මේ අසාධාරණ ලෙක් පිළිච්ච තැන්පත් කරුවන් වෙනුවෙන් සමපකාර දෙපාර්තමේන්තුවේ සක්‍රීය දායකත්වය, මේ කියන මේ ලිඛිත එක නෙවෙයි, සක්‍රීය දායකත්වයේ ඉක්මන් කරගන්න අපිට කරන්න පුළුවන් ක්‍රියාමාර්ගය මොකද්ද සමපකාර දෙපාර්තමේ අමාත්‍යංශයේ විදිහට?
ගරු අමාත්‍යතුමා,
ගරු මන්ත්‍රීතුමා, ඔබතුමා අහපු අතුරු පළවෙනි අතුරු ප්‍රශ්න පිළිතුර ගරු කතානායකතුමනි, මේ සමිතියට මුදල් ආයෝජනය කරලා තියෙන්නේ විශේෂයෙන් සමිති සාමාජිකයන් ලෙස ඉන්න 379ක් තියෙනවා ගම්පා දිස්ත්‍රික්කයේ සනස සමිති, කුඩා සමිති. එතන මේ අයගේ මුදලොත් ඒ වගේම බාහිර පාර්ශවයන් 3000කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. එතන තමයි මේ මිලියන 3000ක් තියෙන්නේ. ගරු මන්ත්‍රීතුමා, 2010යි 19යි අතර කාලේ මේ සිදුවෙච්ච සිදුවීමට අදාළව ඔබතුමාට මම පිළිතුරේ සඳහන් කළා, අපි 2025 තමයි කාරක සභිකයෙන් 16 දෙනෙකුට අදාළ ක්‍රියාමාර්ග අරගෙන තහනමක්වත් දාන්නේ. ඒ වෙනකන් ඔබතුමා සඳහන් කළා වගේ සමපකාර දෙපාර්තමේන්තුවත් මේ පළාත් සමපකාරත් තමන්ගේ කාර්යභාරයේදී යම් කොටසක් මගහැරලා එහෙම නැත්නම් මේක ප්‍රමාණවත් මැදිහත් වීමක් නොකිරීම කියන කාරණේ මේක ඇතුලේ තියෙනවා. නිසි ලෙස විගණනයක් සිදු වෙලා නැති එක, නිසි ලෙස මේ චෝදනාවට ලක්වන්න නීතිමය ක්‍රියාමාර්ගයක් නැති එක, ඒ වගේම අවශ්‍ය මොහොතේ අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම විසින් තමයි තැන්පත්කරුවන් අර්බුදයට ගිහිලා තියෙන්නේ. ඒ නිසා ඒ වෙනුවෙන් දැනට අපි අමාත්‍යාංශ ලෙස මේ සිදුවීම් ෆලෝ කරනවා. මොකද දැනට සමපකාර සමිතිය 68ක්, මේ වගේ නායතන සමිති 68ක මූල්‍ය අර්බුද තියෙනවා. ගම්පාදිස්ත්‍රි විශේෂයෙන් බස්සාහිර පළාතේ මේක විශේෂයි. ඒ නිසා මේ අයගේ තැන්පත්කරුවන්ගේ මුදල් ආයෝජනය කරලා තියෙනවා විවිධ ව්‍යාපෘතිවල. ඔබතුමා දන්නවා සමහර තට්ටු නිවාස තියෙනවා, හදලා නැහැ. ඒතර ඒ වගේ විවිධ ආයෝජන කරලා තියෙනවා. හැබැයි මේ ආයෝජනවල වටිනාකම සහ ඒවට අවශ්‍ය කරන පොලි වටිනාකම, ආයෝජන වටිනාකම එනවද කියන ප්‍රශ්නේ තියෙනවා. ඒ නිසා දැන් නීතිපද උපදෙස් මත මේ අවශ්‍ය ක්‍රියාමාර්ගන් අපි කටයුතු කරලා තියෙනවා. සමපකාර දෙපාර්තමේන්තුව ලෙස මධ්‍යම රජයේ අපි කාර්යභාරයක් හැටියට අපිටත් මේ පැමිණි ලැබුණාම අපි බස්සාහිර පළාත් සමපකාර කොමසාරිස්වරයා ලව්වා, පළාත් අමාත්‍යාංශය ලව්වා, මේ පිළිබඳ අවශ්‍ය කරන මැදිහත් වීම කරමින් මේ පරීක්ෂණ කඩිනම් කරන්න කටයුතු කරමින් තියෙනවා ගරු මන්ත්‍රීතුමා. ඒක තමයි අපිට මේ මොහොතේ කඩිනමින්ම කරන්න තියෙන මැදිහත් වීම. මොකද ප්‍රමාද වෙච්ච පරීක්ෂණ ගොඩක් අපි ළඟ තියෙනවා. අපි ඒවා දැන් කඩිනම් කරමින් යනවා.
ගරු මන්ත්‍රීතුමා.
එතකොට ඇමතුමා ඊළඟ මගේ අතුරු ප්‍රශ්නය දැන් ගත්තොත් එහෙම විශේෂයෙන්ම මේ තැන්පත්කරුවෝ සහ ඊට අමතර පරිබාහිරව තියෙන මේ අනිකුත් සංගම් විසින් අපිට නිතරමෙන්ම කියන කාරණයක් තමයි මේ පනත විසින් සමපකර පනත විසින් තියෙන යම් යම් බලතල නිසා සහ ඒ පනතේ තියෙන ගැටලු නිසා මේ සමහරක් අර්බුදයන් බවට සමපකර දෙපාර්තමේන්තුවේ කටයුතු පත්වලා තියෙනවා කියලා. විශේෂයෙන්ම මේ සමිති වලට අදාළව සමපකර මේ සංස සමිති සහ අනිකුත් සමපකර දෙපාර්තමේන්තුවට අදාළ ඒ අනිකුත් ව්‍යුහයන් වලට. එතකොට අපි පාර්ලිමේන්තුවත් කතා කරා සමපකර පනත යම් සංශෝධනයක් කළ යුතුයි වෙනස් කළ යුතුයි කියලා. එහි ප්‍රගතිය කොයි වගේද කියලා දැනගන්න කැමතියි.
ගරු මන්ත්‍රීතුමා, මේ විශේෂයෙන් අපේ සමපකර කොටස් දෙකකට ක්‍රියාත්මක වෙනවා. එකක් මධ්‍යම රජයේ තියෙනවා ජාතික මට්ටමේ සමපකර 13 ව්‍යවස්ථා සංශෝධනයෙන් පස්සේ සමපකර පළාත් සමපකර හැටියට තමයි සමපකර බලයේ දෙතිලක ලෙස තියෙන්නේ. ඒ නිසා මේ ඔබතුමා සඳහන් කරපු ආකාරයට ප්‍රඥප්තියෙන් හදාගෙන තියෙනවා ඒ පළාත් සභාව. ඒ හදපු ප්‍රඥප්තියෙන් අනුව ගරු කථානායකතුමනි, සමහර පළාත් සභාවල සමපකර හදාගන්න අතුරු ව්‍යවස්ථාව හරහා සමාජිකයන්ට බරපතල ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ඒ නිසා අපි මේ පිළිබඳ සියල්ල අධ්‍යයනය කරලා කැබිනට් මණ්ඩලය අනුමත කරපු කමිටුවක් කරා සමපකාර නීතිය සංශෝධනය කරන්න කටයුතු කරමින් තියෙනවා. 52ම විශේෂයෙන් බැංකු සහ සමපකාර සමිති සඳහා අදාළ සංශෝධනයක් කරලා තියෙනවා. මේනට 50 කෙටුම්පත මූලික ඩ්‍රාෆ්ට් එක හදලා ඉවරයි. ඒක මේ වෙනකොට විමර්ශනයට ලක් වෙනවා. ඊටාම කඩිනමින් මේ නීති සංශෝධනය කරලා සමූපකාරිකයින්ගේ සමපකාර ව්‍යාපාරය ආරක්ෂා කරගන්නත් සමපකාර සමාජිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරගන්නත් මේ ව්‍යාපාරය ශක්තිමත් ගොඩනගන්නත් අවශ්‍ය කරන නීති සංශෝධනය අපි කඩිනමින් ගෙනෙන්න කටයුතු කරන අපි උත්සාහ කරනවා. මේ අවුරුද්ද ඇතුළත මේ 52 සම්මත කරලා අවසන් කරන්න. බොහොම ස්තුතියි.
ප්‍රශ්න අංක 9 ගරු ඉම්රාන් මහරුක් මාතා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගේ ඇසීමට.
ප්‍රශ්නය අහනවා ගරු කතානායක.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා.
මහනුවර දිස්ත්‍රික්කයේ දෙල්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාස සහ ඒ ආශ්‍රිත ගම්මානවල ජනතාව මුහුණ දෙන මූලික හා හදිසි සෞඛ්‍ය ගැටලු සම්බන්ධව අහලා තින්නේ. ආ එක පෝෂණය සම්බන්ධ ගැටලු, අවුරුදු 5ට අඩු දරුවන්ගේ මන්ද පෝෂණය, ගර්භිණී මව්වරුන්ගේ රක්තහීනතාවය හා පෝෂණ ගැටලු, ඊට පස්සේ දන්ත සෞඛ්‍ය ගැටලු, ඔලෙයිමගල් දෙමළ විද්‍යාලය සඳහා දන්ත චිකිත්සක නිලධාරික නොමැතිවීම හේතුවෙන් ජංගම දන්ත සායන පැවැත්වීම අඩපණ වෙලා තිනවා. ඒ වගේම ගලහ රෝහල සඳහා දන්ත ශල්‍ය වෛද්‍යවරයෙකු නොමැතිවීම, ගලහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසේ මාතෘ හා ළමා සෞඛ්‍ය සේවාවන් සඳහා ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයන් නොමැතිවීම, දෙල්තොර ප්‍රාදේශීය රෝහල සඳහා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියකගේ හිඟයක් තියෙනවා. ආ දෙක දෙල්තොර ප්‍රාදේශීය රෝහල ඒ ශ්‍රේණිය, ගලහ ප්‍රාදේශීය රෝහල බී ශ්‍රේණිය සහ පල්ලේගම් ප්‍රාදේශීය රෝහල සී ශ්‍රේණිය. ආ තුන ඇමනුම එක මගින් දක්වා ඇත. ආ හතර ඇමනුම දෙකෙහි සඳහන් දත්ත අනුව පෙනියන්නේ පසුගිය වර්ෂ කිහිපයේදී ගල්හා සහ දොළුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසවල රෝගීන් ප්‍රවාහනයේදී මාතෘ මරණ සිදුවී නොමැති බවයි. ප්‍රාදේශීය රෝහල්වල දැඩි සත්කාර එකක ස්ථාපිත කිරීම සඳහා නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයෙකු ඇතුළුව විශේෂඥ වෛද්‍ය නිලධාරී කණ්ඩායමක් සිටිය යුතුයි. එවැනි කාර්යමණ්ඩලයක් සිටුනේ ද්විතීක හා ඉහළ මට්ටමේ රෝගී සත්කාර සේවා සපයනු ලබන රෝහල් වලය. නමුත් ප්‍රාදේශීය රෝහල් සඳහා එවැනි කාර්යමණ්ඩලයක් අනුමත කර නොමැති බැවින් දැඩි සත්කාර එකක ස්ථාපිත කර නොමැත. කෙසේ වුවද අවස්ථාව මත අංග සම්පූර්ණ හදිසි ප්‍රතිකාර එකක මෙම රෝහල් වල ස්ථාපිත කර ඇත. ආ පහ දෙල්තොට අනුර ඩැනියෙල් දිස්ත්‍රික් රෝහල මූලික රෝහල අනඩේ ශ්‍රේණිගත කිරීමට මෙතෙක් ප්‍රතිපත්ති මැති ඉන්නයක් ගැන නොමැත. පසුගිය වර්ෂ කිහිපයක සහ 2026 වර්ෂවල අදාළව මෙම රෝහල්වල සිදු කෙරෙන සංවර්ධන ව්‍යාපෘතිබඳ විස්තර ඇමනුම් තුන මගින් දක්වා ඇත. ආ එක දිට්ටා සුලිකුණාටුව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවල පස්කඳු කඳා වැටීම් නායෑම් මාර්ග අබලන් වී ප්‍රවාහන දුෂ්කරතාවෙන් නැති විය. එම තත්ත්වයන් තුළ අමතර ගිලන් රථ යෙදවීම ප්‍රතිඵල රහිත වේ. කෙසේ වුවද එම රෝහල්වල හදිස් ප්‍රතිකාර ඒ ප්‍රතිකාර සේවා ශක්තිමත් කිරීමට අවශ්‍ය කටයුතු කළ අතර කාර්ය මණ්ඩලය අවශ්‍ය ඖෂධ සහ අනිකුත් පහසුකම් ලබා දී අවස්ථානුකූලව තත්ත්වය කළමනාකරණය කර ගැනීමට කටයුතු කරන ලදී. දැන් රෝහල් තුනෙහිම ගිලන් රථ තුනක් සේවය යොදා ඇති අතර හදිසි අවස්ථාවලදී භාවිතා කිරීමට 19.90 ගිලන් රථ සූදානම් කර ඇත. A2 දිට්ටා සුලිකුණාටුව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශ ආපදාවල් ලක් වූ අතර සියලුම කාර්ය මණ්ඩල පැය 24 පුරාම සූදානම් කර තැබීමට සිදුවිය. ආපදා තත්ත්වය හමුවේ වෛද්‍ය කණ්ඩායම අවශ්‍ය පරිදි අදාළ ප්‍රදේශවලට යොමු කර සෞඛ්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරන ලදී.
ගරු மந்திரிතුමා,
நன்றி. கௌரவ அமைச்சர் அவர்களே, என்னுடைய முதலாவது கேள்வியாக இந்த தெல்தோட்ட அனுர டேனியல் மாவட்ட வைத்தியசாலை ஆரம்பிக்கப்படுகின்ற பொழுது அது ஒரு மாவட்ட வைத்தியசாலையாகவே ஆரம்பிக்கப்பட்டது. எனினும் அவ்வைத்தியசாலை தற்போது தரம் குறைக்கப்பட்டு ஒரு பிரதேச வைத்தியசாலையாக உள்ளது. இன்று பாரிய வைத்திய தேவைகள் அதே போன்று சுகாதார தேவைப்பாடுகள் காணப்படுகின்ற அந்த பகுதியிலே இந்த வைத்தியசாலை தரம் குறைக்கப்பட்டிருப்பதனுடைய நோக்கம் என்னவென்பதை கௌரவ அமைச்சர் அவர்கள் இந்த இடத்திலே தெரிவிக்க முடியும்.
கரு நிஜமாத்தும
எத்தனம சேனிய அடுக்கிரிமாக்கல்ல அப்ப பிராதேச ரோஹால் விதிட்டம தமா ஏக திபுனே ඒකෙදී සාමාන්‍ය දිස්ත්‍රික් රෝහලක තියෙන පහසුකම්ම ඒ රෝහලේ තියෙනවා. ශ්‍රේණිය පහත් දැමීමක් කරලා නැහැ. අපි ශ්‍රේණිය උසස් කිරීමක් කරන මිස කිසිම රෝහලක ශ්‍රේණිය පහත් කිරීමක් කිරීමට බලාපොරොත්තුවකුත් නැහැ.
ගරු, என்னுடைய இரண்டாவது கேள்வியாக கண்டி மாவட்டத்திலே சில வருடங்களுக்கு முன் அனைத்து வசதிகளும் கொடுக்கப்பட்டு தரமுயர்த்தி அபிவிருத்தி செய்யப்படுவதற்கான ஒரு புதிய திட்டம் ஒன்று இருந்ததாக, அதில இந்த தெல்தோட்ட அனுர டேனியல் மாவட்ட வைத்தியசாலை உள்வாங்கப்பட்டு இருக்கின்ற என்ற தகவல்கள் கிடைக்கப்பட்டன. உண்மையிலே அவ்வாறான ஒரு அபிவிருத்தி திட்டம் காணப்படுகின்றனவா? குறித திட்டத்திலே இந்த வைத்தியசாலை உள்வாங்கப்படுமாக இருந்தால் எவ்வாறான அபிவிருத்தி பணிகள் எப்போது ஆரம்பிக்கப்படும் என்பதையும் இந்த சபையிலே கூற முடியுமா?
අපි ලංකාවේම සියලුම රෝහල් සංවර්ධනය කරන්නේ ජාතික සැලැස්මක් යටතේ. එතකොට මාස්ටර් ප්ලෑන් එකක් යටතේ. එතකොට මේ මාස්ටර් ප්ලෑන් එක ඇතුලේ අපි හදලා තිනවා කොහොමද අපි ගොඩනැගිලි සංවර්ධනය වෙන්නේ, ඒ වගේම අපේ මානව සම්පත කොහොමද කළමනාකරණය කරන්නේ සහ අපේ අවශ්‍ය පහසුකම් ප්‍රමාණය කොහොමද ප්‍රසාරණය කරන්නේ කියන එක. එතකොට මහනුවර දිස්ත්‍රික්කයේ සම්බන්ධ වූ සැලැස්ම යටතේ මේ හැම රෝහලක්ම සංවර්ධනය කිරීම සඳහා වූ අපේ සැලැස්මක් තියෙනවා. මම පිළිගන්නවා දැනට එම රෝහල්ට ලැබිය යුතු පහසුකම් ඔක්කොම ලැබිලා නැහැ. ඒක නිසා රෝහලේ විශේෂයෙන් මේ ප්‍රදේශයේ තියෙන රෝහල් තුනම මීට වඩා සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. මේ වසරේ සඳහා අපි අවශ්‍ය ප්‍රතිපාදන සලසලා තියෙනවා.
ප්‍රශ්න අංක 10 ගරු කන්දසාමි ප්‍රභු මහතා, කර්මාන්ත සහ ව්‍යසාකත සංවර්ධන අමාත්‍යතුමාගේ ඇසීමට. දෙවෙනි වටේ ප්‍රශ්න අංක 1 ගරු සිවඥානම් ශ්‍රීධරන් මහතා, අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිය ඇසීමට.
කථානායකතුමනි, ගරු ශ්‍රීතරන් මන්ත්‍රීතුමා වෙනුවෙන් අග්‍රාමාත්‍යතුමිය අධ්‍යාපන උසස් අධ්‍යාපන වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් අහනවා.
නියෝජ්‍ය අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, පිළිතුර සභාගත කරනවා.
ප්‍රශ්න අංක 10 ගරු කන්දසාමි ප්‍රභූ මහතා, කර්මාන්ත සහ ව්‍යසාකත් සංවර්ධන අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු කථානායකතුමනි, ගරු කන්දසාමි ප්‍රභූ මන්ත්‍රීතුමා වෙනුවෙන් මම මේ ප්‍රශ්නය කර්මාන්ත අමාත්‍යතුමාගෙන් අහනවා.
ගරු කථානායකතුමනි, පිළිතුර ලබා දීම සඳහා සති දෙකක් කල් ඉල්ලා